Honorable Diana Gamage.
Thank you very much, Honorable Residing Member. Although the subject is something else, I requested a few minutes to speak regarding a matter that I think, I don't know if you're aware of it either, but it has been in the news, in the papers, since last night. It has been a big issue. Garu Moolasana Ruda Mantri Thumani, attatama mata hari pudumai mokada ape samagi janabala wege mahalekam tuma iye re mata madhyen katha karala madhyen katha karala magen ahanama oba tumita mokadda kiyanda tiyenne oba tumiva me gana mama ehuwa mokak ganada kiyala apita me sajabe mahalekam tuma katha karala kiwwa oba tumiva pakshen nerapala kiyala man kiwwa attada ehema deyak mama danne danui ඇත්ත වශයෙන්ම ලැජ්ජයි මහලේකම්තුමා හැටියට ඔය සජබේ ඔය පක්ෂේ මහලේකම්තුමා හැටියට ලැජ්ජයි මොකද මං ගැන තීන්දුවක් තීරණයක් ගන්නවා නම් මම දැනුවත් වෙලා නැතුව මේ මාධ්‍යට ඒක ගැන කතා කරලා තියෙනවා මට කියන්න ලැජ්ජයි අනිත් එක ඔබේ මේ පක්ෂය මහලේකම්තුමා ඔබතුමාගේ ওই පක්ෂයේ කී දෙනෙක් දන්නවද මේක ගැන මං අද උදේ කතා කරලා අහද්දි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්න සමහරක් අයවත් දන්නේ නැහැ නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් තීන්දුවක් අරගෙන තියනවා කියලා කියනවා මාව නිරපන්න මේ පක්ෂෙන් ඇත්තටම ලැජ්ජයි බබාලා වගේ හැසිරෙන්නේ ඔව් මට කියන්න කැමති මේ පක්ෂය මගේ මහත්යාගත් මගේත් මේ පක්ෂය මේක ගැන මට කියන්න පුළුවන් උදාහරණයක් වශයෙන් කිව්වොත් මහා වැස්ස කතරතුර නන්නත්තර වෙලා හිටපු කොටසකට මගේ ගෙදර මම ඉඩ දෙනවා ඇවිත් ඉන්න ඒ වැස්සට එහෙම කොටසක් මම එළියට ගිය වෙලාවේ මගේ ගෙදර යතුරු මාරු කරලා ඒගොල්ලන්ගේ ගෙදර කියනවා දැන් හැබැයි මං කියන්න කැමති මහලේකම් තුමා ඇතුළුව මේකට සම්බන්ධ වෙලා ඉන්න සජබේ සියලු දෙනාටම මම කියන්න කැමති මතක තියාගන්න මේ ඔප්පුව තියෙන්නේ මගේ අතේ අන්නේක හොඳට මතක තියාගන්න මේ කරන විහිළු නවත්තන්න ඔබ තුමාලගේ මේ පක්ෂය සජබේ පක්ෂය ඇතුළත ඇති වෙන්න ප්‍රශ්න තියෙනවා මේවා කෑලි කැඩිලාදට ඔබ තුමාලගේම පක්ෂයේ ඉන්න සමහර മന്ത്രിවරු තමන්ගේ නායකයාට කිසිම වැඩපිළිවෙලක් නැහැ කියලා මේ පහුගිය දවස්වල අපි ඇහුවා ඒ වගේම තමයි ඔය පක්ෂයේ අපි සියලු දෙනාම මේ රටේ ජනතාව අද දන්නවා මේ පක්ෂය කෑලි කැඩිලා ඕන ඕන පැතිවලට එක එක්කෙනා ඕන ඕන විදිහට කතා කරනවා කෑලි කඩාගෙන ගිහිල්ලා සේනාංක හදාගෙන ගිහිල්ලා there's no point of order sorry let me speak because I don't think you are in this
ගරු සභාපතිතුමනි දැන් මෙතුමිය මේ කතා කරන්නේ සමගි ජන බලවේගයේ ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡා වෙච්ච දේ ගැන ඉතින් මම හිතනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පැහැදිලිව
තියෙනවා point of order
sorry it's not a point of order no this is regarding me and this party මට කියන්න කැමති මේ ඉන්න මෙතනින් ඉන්න භාගයට භාගයක් මේ ලිස්ට් එකෙන් ඇවිල්ලා තියෙන්නේ මේ සමගි ජන බලවේගයේ මේ අපේ ජාතික පෙරමුණ කියන මේ පක්ෂය ටෙලිෆෝනේ කියන පක්ෂය මගෙන් මේගොල්ලන්ට ලැබුණු හින්දා මේ අපේ පක්ෂය අපි දුන්න හින්දා
මම මේක
එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද මෙතනින් ඉන්න භාගයට භාගයක් අයට මෙතන නාම යෝජනා ලැබෙන්නේ නැහැ මේ ඉන්න ලිස්ට් එකේ ගොඩක් අය අද මෙතන නැහැ වාඩි වෙලා ඒ හින්දා මේ විහිළු කරුණා කරලා සපයන්න එපා මම පඹයක් නෙමෙයි සමගි ජන බලවේගයේ මම අදට සමාජිකාවක් මම යාවජීව සමාජිකාවක් මේ පක්ෂයයි සමාජිකාවක් හැටියට මම ඉන්නවා සජබේ අනිත් එක මේ විපක්ෂ නායක තුමාගේ පවුලේවත් අනිත් අය වගේ මාව පඹයක් වගේ නටවන්න ලෑස්ති වෙන්න එපා මොකද මම පඹයක් වගේ හැසිරෙන්නේ නැහැ මගේ හිතට එකඟවයි මම ගත්ත තීන්දුව తీරණ ගත්තේ 20ට ඡන්දේ දීලා මේ ආණ්ඩුවට මම සහයෝගය දක්වන මේක ඉදිරියටත් මම කරනවා නැවත නැවතත් මට මේක කරන්න සිද්ධ වුණොත් කියලා කියන්න මම කැමති මේ අවස්ථාව ලබා දුන්නට බොහොමත්ම
ස්තුතියි ගරු සංජීව විජේමාන කරු මන්ත්‍රීතුමා
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි අපි හිතුවේ නෑ සජබේ පක්ෂයට තොරොප්පුවක් අදයි කියලා ලැජ්ජයි ડોક્ટર හර්ෂ ආගර දෙටියේ අපි හිතුවේ නෑ එතෙන්ට වැටේ කියලා හරි කමන්නේ අපි එමු මාතෘකාවට ගරු සභාපතිතුමනි මේ රටේ ජාතික ආර්ථිකය සම්බන්ධව අධි සංවේදී කලාප හතරක් මමගේ කතාවේදී අඳුන ගන්න කැමැති එක මේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින වෙළඳ ශේෂ අර්බුදය කාරණාංක දෙක මේ රටේ රාජ්‍ය ආදායම සහ රාජ්‍ය වියදම අතර පවතින බරපතල පරතරය. ඒ වගේම පසුගිය යහපාලන ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද ආර්ථික ව්‍යසනය අංක 4 මේ මොහොතේ මුළු ලෝම මුහුණ දෙන කොවිඩ් වසංගතය හේතුවෙන් මතුවුණු ආර්ථික ව්‍යසනය. මෙන්න මේ කාරණා හතරට නිවැරදිව ආමන්ත්‍රණය කිරීම තුළ මේ රටේ ආර්ථික වෙනසකට යන්න ආණ්ඩුවක් විදියට අප සූදානම්. අපේ අලුත් මුදල් ඇමතිතුමා සූදානම්. වෙළඳ ශේෂය සම්බන්ධ මේ අවුල 977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තියකින් ආරම්භ වුණේ. මම විවෘත ආර්ථිකයට කැමති මිනිහෙක්. නමුත් ආකර්ෂණීය ආර්ථික ප්‍රතිපත්තියක් වැරදි මූලධර්ම මත ක්‍රියාත්මක කරන්නට යාම තුල එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට වැරදුනා. නැත්නම් ඒ හා සමාන කාලයකී චීනයේ ඩෙන් ෂියාපින් ජනාධිපතිතුමාට ඒ රට ගොඩනගන්න පුළුවන් වෙද්දී ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට වරදින්න විදියක් නැහැ. ඔවුන්ට එදා තිබුණේ මැතිනිගේ ආණ්ඩුවට එරෙහිවීමක් මිස වෙනත් ආර්ථික ප්‍රතිපත්තියක් නෙවෙයි. නමුත් සතුටුයි කියන්න 2012 සැප්තැම්බර් මාසේ ඉඳලා ඒ ඉතිහාසය ගණනය කරද්දී ඉතිහාසයේ අවම වෙළඳ ශේෂ හිඟය මේ දෙසැම්බර් සැප්තැම්බර් මාසේ වාර්තා වෙනවා. ඒ ඇමරිකන් ඩොලර් මිලියන 483ක් වැනි ප්‍රසස්ස මට්ටමක රඳව ගන්න අපි ආණ්ඩුවක් විදියට සමත් වෙනවා. ඒ වගේම රාජ්‍ය ආදායම සහ වියදම අතර පවතින පරතරය රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීම වෙනුවෙන් වන නිර්මාණශීලී ප්‍රවේශයකට ගරු මුදල් ඇමතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තුළ අලුත් ප්‍රවේශයන් කිහිපයකට පිවිසෙමින් සිටිනවා. අපි ඒක සතුටින් ආඩම්බරයෙන් මේ උත්තරීතර සභාවට කියනවා. එහිදී ඒ වගේම අපි සඳහන් කළ යුතුයි අනවශ්‍ය වියදම් කප්පාදු කර ගැනීමත් ආණ්ඩුවක යුතුකමක්. ඒ සඳහා වන ගෞරවනීය පරමාදර්ශය අතිගරු ජනාධිපතිතුමා ලබා දීලා තියෙනවා. මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක පෞද්ගලික ගමනාපයක් නැහැ. නමුත් සරල ජනාධිපතිවරයෙක් විදියට මවපු ප්‍රතිරූපයේදී එදා මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් වඩා ඉතාම අවම තැනකට ජනාධිපති වැශීර්ෂය රැගෙන එන්නට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. 2019 බිලියන 13 මේ වන විට බිලියන 2.7 වැනි ඉතාම ප්‍රසස්ස තැනකට ජනපති වැශීර්ෂය කප්පාදු කරන්නට තරම් ගෝඨාභය ජනාධිපතිතුමා ජනතාවාදී වුණා. මේක වඩාත් කැපී පෙනෙන්නේ මිනිස්සුන්ගේ ගෙවල් හදන්න එක ගෙදරට 1,05,000 ණයක් දීලා ඒ ගම්මානි විවෘත කරන සමරු ඵලකයේ සජබ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රුපියල් 64,00,000යි උදා ගම්මානයේ සමරු ඵලකය. ඒ නිසා තමයි රාජ්‍ය වියදම් කප්පාදුවේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ චින්තනය තවත් දිලිස්සෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, රාජ්‍ය ආදායම් සහ වියදම් පාලනය කිරීම පරිස්සමෙන් කළ යුතු දෙයක්. හේතුව රාජ්‍යයේ ආදායම් කියන්නේ මිනිස්සුන්ගේ වියදම්, ඒ වගේම රාජ්‍යයේ වියදම් කියන්නේ මිනිස්සුන්ගේ ආදායම්. ඒ නිසා මේ ද්විත්වය තුලනය කිරීමේදී අපි ඉතාම පරිස්සමින් මේ තත්ත්වය කළමනාකරණය කළ යුතුයි. යහපාලන සමය විසින් හසුරවන ලද වැරදි ආර්ථික ප්‍රතිපත්ති විසින් මේ රටේ ආර්ථිකය විනාශ කළා. මහින්ද රාජපක්ෂ අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ජනාධිපති යුගයේ මේ රටේ 6.7% ආර්ථික වර්ධන වේගයක් අපි පවත්වාගෙන ආවා. නමුත් ඒක 2.3 වැනි ඉතාම නරක තැනකට ඇදලා දැම්මා. දල ජාතික නිෂ්පාදිතයේ 2004 ඇමරිකන් ඩොලර් බිලියන 20යි මහින්ද ජනාධිපතිතුමා එක බිලියන 80ක් බවට
පරිවර්තනය කළා.
යහපාලන ආණ්ඩුවට පුළුවන් වුණේ 80-84 කරන්න විතරයි. මේ තරම් ආර්ථික ස්ථාරලා හිටපු ආණ්ඩුවට ඇයි මේක කරන්න බැරි වුණේ? ඒක පුද්ගල ආදායම අපි දුන්නේ ඇමරිකන් ඩොලර් 3,821 ඒක 3,852 ඉතාම පුංචි වැඩිවීමක්. මේක දේශපාලන චෝදනාවක් විදියට බාරගන්න එපා. මම කියන්නේ යහපාලන ආණ්ඩුවේ සමාජිකයන් මේ ප්‍රශ්නය තමන්ගෙන්ම විමසා උත්තරයක් දැනගත යුතුයි කියලයි මම යෝජනා කරන්නේ. අවසාන වශයෙන් කොවිඩ් ව්‍යසනය හේතුවෙන් මතුවුණු ආර්ථික අර්බුදය රාජ්‍ය ආදායම් බරපතල ලෙස පහළ ගියා. ඒ වගේම රෝගී සත්කාරක සේවාවන් වෙනුවෙන් කොවිඩ් සුබසාධන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් අපිට දැවැන්ත අතිරේක වියදමක් දරන්න වුණා. ඒ වගේම ගරු සභාපතිතුමනි, නූතන ලෝකයේ නූතන මානව ශිෂ්ටාචාරයේ වැදගත්ම ආයෝජනය ලෙස අද ලෝකයේ පිළිගන්නේ කොවිඩ් මර්ධනයට එරෙහි මානව ප්‍රතිශක්තිකරණ ආයෝජනය. ඒ ඉතාම මැනවින්නේ ආයෝජනය කල්ලා මේ රට නැවත ආරම්භ කිරීමට රට රීස්ටාර්ට් කරන තැනකට ගෙනල්ලා තියෙනවා. එතන ඉඳලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ආණ්ඩුවේ අලුත් මුදල් ඇමතිතුමා මේ කොවිඩ් ව්‍යසනය විසින් මවලා තියෙන ආර්ථික අඳුරු වලාව මැද ආර්ථික රිදී රේඛාවක් අඳින්න සූදානම් කියන පණිවිඩය මේ වෙලාවේ සභාවේ ඉන්න ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමා ඇතුළු සජබේ ආර්ථික ඔස්සාරලට ආදරෙන් සිහිපත් කරමින් මං වාඩි වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ප්‍රමිත බණ්ඩාරතිලක කුමාර මැතිතුමා.
ගරු මූලාසන අනුරුද්ධ මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙනවා වෙලාව වෙන්කර දීම සම්බන්ධයෙන්. මම මේ සභාවේ විශේෂයෙන් විපක්ෂයේ කතා හද්දී මම කල්පනා කරේ අපි සමහරක් ජීවත් වෙන්නේ අතීතේ, අතීත ශ්‍රී විභූතියේ. හැබැයි කතාවක් තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, හැමදෑම එකම දේ කරලා වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. එකම විදියට හිතුවොත්, එකම විදියට වැඩ කරොත්, එකම දේ ක්‍රියාවෙන් කරොත් ලැබෙන ප්‍රතිඵලය එකමයි. එනිසා අපි යන්ත්‍රයකට දර දාලා චීස් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා චීස් ඕනේ නම් යන්ත්‍රයට කිරි දාන්නම සිද්ධ වෙනවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ආර්ථිකයේ වෙනසක් ඇති කරන්න, රටේ ජනතාව ඉල්ලන වෙනස මේ රටේ ජනතාවට දෙන්න. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මේ ගතානුගතික බවෙන් මුදුනේ නැත්තම් අපි එකතන පල් වෙන රටක් බවට පත් වෙන එක අපිට නවත්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඍතුවට අනුව තමයි දලු දාන්නේ. අපි මේ පසු කරන්නේ බිහිසුණු දරුණු ව්‍යසනකාරී ඍතුවක්. ඒ ඍතුවට ගැළපෙන්න තමයි මේ අලුත් දලු ලියන්නේ කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම ඍතුව තේරුම් අරගෙන අපි වගකීමෙන් සියලු දෙනාම වැඩ කළ යුතුයි කියලා අපි කල්පනා කරනවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ අපි ගිනස් වාර්තා පොතට යනවා. මේ බිහිසුණු කොවිඩ් වසංගත සමයේ වැඩිම උද්ඝෝෂණ කරපු රට විදියට මම ඔබතුමාට සංඛ්‍යා ලේඛන එක කියන්න. ජනතා විමුක්ති පෙරමුණ මේ කොවිඩ් ලොක්ඩවුන් එක සමයේ උද්ඝෝෂණ 230ක් රට පුරා කරලා තියෙනවා. වෙනත් සංවිධාන 135යි. ඒ වගේම පෙරටුගාමි සංවිධාන සමාජවාදී පක්ෂය උද්ඝෝෂණ 45යි. සමගි ජන බලවේගය උද්ඝෝෂණ 185යි. අපි මේ වෙලාවේ රටේ දැවෙන ප්‍රශ්නයක් තියෙන වෙලාවේ, ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවේ අපේ රටේ අපිට එකතු වෙන්න බැරි වුණා. රටේ ලෝකේ වෙන රටවල් වල ආණ්ඩු විපක්ෂ එකතු වෙලා රටේ ජනතාව බේරගන්න උත්සාහ කරද්දී ඒ වෙනුවට විපක්ෂය පාරට බැහැලා පඩි වැඩියෙන් ඉල්ලන්න මේ රටේ සමහරුව උනන්දු කරුවා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් විපක්ෂයේ නගපු විශේෂ ප්‍රධාන චෝදනාවක් තමයි මේ භාණ්ඩවල තියෙන භාණ්ඩ සම්බන්ධයෙන් ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයේ ගත්තු තීන්දුව. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගෑස් සිලින්ඩරයක අද මිල 1543යි. මේක සෞදි අරාබ්කෝ එක ටන් එකක මිල අරාබියෙන් ගත්ත ඩොලර් 800යි. මේ ටන් එකකින් කෑන් 80ක් 12.5 කිලෝග්‍රෑම් 12.5 කෑන් 80ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. අරාබියේ ගත්තත් එක ගෑස් සිලින්ඩරයක් ගන්න වෙන්නේ අපිට 2030කට කියන එක අපි මතක් කරන්න ඕනේ. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද වෙනකොට රජය මේ සියලු පිරිවැයන් මේ රටේ ජනතාව වෙනුවෙන් දරා ගන්නවා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේ මෙහෙම රටකට ඉදිරියට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ව්‍යසනකාරී තත්වේදී තවත් ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ නැව් ගාස්තු වැඩි වෙලා තියෙනවා. ඒක චීනයේ ඉඳලා නැවක් එන්න මේ රටට එන්න ඩොලර් 800ක් ගිය නැව් ගාස්තු දැන් ඩොලර් 5500ක් නැව් ගාස්තු වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒක නිසා අපි ඔබ තමුන්නාන්සලට කියනවා අසාමාන්‍ය කාලයක
සාමාන්‍ය
ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා කියලා අපි විශේෂයෙන්ම ඔබ තමුන්නාන්සලා සීලු දෙනාගේ මිල්ලීමක් කරනවා. මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මොනවා කරන්න ගියත් ඒට විරෝධයක් උද්ඝෝෂණයක් හැමදෑම මේ රටේ එනවා. හැමෝම වෛද්‍යවරයෙක්, හැමෝම ඉංජිනේරුවෙක්, හැමෝම පරිසරවේදියෙක්, හැමෝම නීතිඥයෙක්, හැමෝම ජනමාධ්‍යවේදියෙක් වෙලා තියෙනවා. පාරක් හදන්න බෑ, බෝකුවක් හදන්න බෑ, වැවක් හදන්න බෑ, ආර්ථිකය හදන්න බෑ, නීතියක් හදන්න බෑ. මොනහරි උද්ඝෝෂණයක්, මොනහරි විරෝධයක් මේ රටේ එල්ල වෙන විලාසිතාවක් බවට පත් වෙලා තියෙනවා. මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි කියන්නේ අපිට වෙනස් වෙන්න ඕනේ නම්, අපිට සිංගප්පූරුව වෙන්න ඕනේ නම්, සිංගප්පූරුව දිහා බලලා හූල්ලනවා වෙනුවට සිංගප්පූරුව වෙනස් වුණේ කොහොමද කියන පාඩම අපිට ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ. ඒ පාඩම් ඉගෙන ගත්තේ නැත්නම් අපිට මේ රට හැමදාම එක තැන පල්වෙන රටක් බවට පත් වෙනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. අපි විශේෂයෙන් විපක්ෂයට ආරාධනා කරනවා උද්ඝෝෂණ 225ක් කරා වෙනුවට රට ගොඩනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ සංජීව සහෝදරයා කිව්වා වගේ මුදල් ඇමතිතුමා මේ රටේ වෙනසක් කරන අයවැයක් ගේන බලාපොරොත්තුව විශ්වාසය ඇතිව අපි සියලු දෙනාම පසු වෙන බව මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා, බොහොම ස්තුතියි. කරුව නලින් රන්ජිව ෆර්නැන්ඩෝ මෙතුමා.
මූලාසනට ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශයේ විසින් වසර මැද මුදල් වාර්තාව ඉදිරිපත් කරන වෙලාවේ වචන ස්වල්පයක් කතා කිරීමට මට අවස්ථාව ලබා දීම පිළිබඳ මම ස්තුතිවන්ත වෙනවා. අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ වසර මැද මුදල් වාර්තාවක් අපි ඉදිරිපත් කරන්නේ මේ කොච්චර අභියෝග වලට මුහුණ දුන්නු රටක, කොච්චර අභියෝග මැද්දෙන් ඉදිරියට ආපු රටකද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕන. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ අපි විශාල බලාපොරොත්තුවකින් තමයි එතුමත් එක්ක මේ රජය ආරම්භ කරේ. නමුත් අවාසනාවකට අපිට ඒ තිබ්බ යහපාලන ආණ්ඩුව අපිට භාරදීත්‍ය තිබ්බේ රටත් එක්ක ආර්ථික විශාල වශයෙන් පසුබෑමට ලක් වෙච්ච රටක් එක්ක අපි මේ ගමන ආරම්භ කරේ විශාල බලාපොරොත්තුවකින්. නමුත් අපිට අවාසනාවකට ඒ ගෝලීය වසංගතයත් එක්ක වගේ මේ වැටුණු ආර්ථිකයත් එක්ක අපිට විශාල අභියෝගයකට මුහුණ දෙන්න තිබුණා, සිදු වුණා මේ රට ඉස්සරහට ගෙනියන්න. අපි සෑම වෙලම බලාපොරොත්තු වුණේ මේ රටේ ජනතාවට ඒ අවශ්‍ය කරන පහසුකම් ලබලා දීලා ජනතාවට ඒ ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරන්න. ඒ වගේම අපි මතක් කරන්න ඕන පසුගිය කාලේ අපි ඒ ආර්ථික සංවර්ධන වේගය අපි 2020 යම් පහළට බැසීමක් ඍණ තුනට ආසන්න ප්‍රමාණයකට අපි පහළට බැස්සත් අපි මේ 2021 පළමු කාර්තුව සඳහා 4.3%, දෙවන කාර්තුව සඳහා 12.3% අපි ආර්ථික සංවර්ධන වේගයක් පවත්වාගෙන ගිහිල්ලා අපිට පුළුවන් වෙනවා කියන එක අපි බලාපොරොත්තු වෙනවා. මේ වසර අවසානයේදී 5% ආර්ථික සංවර්ධන වේගයකට අපිට ළඟා වෙන්න පුළුවන් කියන එක අපේ බලාපොරොත්තුවක් තියෙනවා, පුරවකර්තනයක් තියෙනවා. එතකොට අපි එහෙම හදන ගමන් අපි ඒ වගේම අපි මේ අවුරුදු මේ මාස 7 තුල අපේ අපනයන ආදායම අපි වැඩි කරගන්න කටයුතු කරලා තියෙනවා. 2020 පළමු මාස 7 තුල US බිලියන 5.4ක තිබ්බ ඒ ආදායම 2021 පළමු මාස 7 තුල US බිලියන 6.8ක, එහෙම නැත්නම් 124ක සාර්ථක වර්ධනයක් ලබා ගන්න අපිට හැකියාව ලැබුණා. ඒ වගේම අපි කතා කරන්න ඕන අපේ ආනයන වියදමත් අපිට වැඩි වෙලා තියෙනවා. හැබැයි මේ අපි පසුගිය කාලේ අපි අවුරුදු 5ක 10ක දිහා බලපුවම
අපේ ආනයනය වැඩි වුණේ මොනවටද? එහෙම නැත්නම් ආනයනය සඳහා අපි වැඩිපුර මුදල් ලැබියේ මොනවටද? මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්, එහෙම නැත්නම් මේ රටේ දේශීය ව්‍යාපාරිකයන්ට හදන්න පුළුවන් දේවල් වලට අපි විශාල වශයෙන් මේ රටේ මුදල් එළියට ඇරියා. ඒ නිසා අපිට මේ අපන ආනයන වියදම් වැඩි වුණා. අපි අපේ සංඛ්‍යාලේඛන වල තියෙනවා අපි පුළුවන් තරම් කර්මාන්ත ශාලා වැඩි දියුණු කරන්න, එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවකදී තමන්ගේ ඒ දාරිතාව වැඩි කරන්න වගේ දේවල් වලට ඒ යන්ත්‍ර උපකරණ ගෙන්නන්න විශාල වශයෙන් ආයෝජකයෝ දේශීය ආයෝජකයෝ මේකට වැඩි නැඹුරුවක් දක්වුවා. ඒ නිසා අපිට යම් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ හරහා නැවත අපේ නිෂ්පාදනය වැඩි කරලා අපේ රටේ ආර්ථිකයට යම් ශක්තියක් ලබා දෙන්න. ඒ නිසා අපි ඒ ගැන සතුටු වෙනවා. ඒ වගේම විදේශ ශ්‍රමික ප්‍රේෂණය අපි ගත්තොත් 2020 මාස 7ක් තුල බිලියන 3.6ක US බිලියන 3.6ක තිබ්බ ඒ ආදායම 2020 ඒ පළවෙනි මාස 2021ගේ පළවෙනි මාස 7 තුල බිලියන 3.8ක ඒ වගේම ඒ වර්ධන වේගයක් අපිට ලබා ගන්න හැකියාව ලැබුණා. අපි සංචාරක ව්‍යාපාරය අපි US බිලියන 4ක අපි ආදායමක් බලාපොරොත්තු වුණා. ඒ වගේම ඒ බිලියන 4 ආදායම ඒ පළවෙනි මාස 7 තුල අපිට ලබා ගන්න බැරුව ගියා. අපිට ලබා ගන්න උනේ 20 මිලියන 26ක් වැනි ඉතාමත් සුළු මුදලක්. ඒ නිසා අපි අපේ ඩොලර් සංචිතයට මේව බලපෑවා. අපිට ආනයනය කිරීම වලින් ඩොලර් ප්‍රමාණය අපිට මදි වුණා. දැන් මම දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා අපි බදු සහන දුන්නා මේ අපේ ව්‍යාපාරිකයන්ට, අපේ ආයෝජකයන්ට, එහෙම නැත්නම් අපේ නිෂ්පාදකයන්ට. මේක දෙන්න ඕන ජනතාවට මිසක් ව්‍යාපාරිකයන්ට නෙමෙලු. හැබැයි ජනතාවට වදුසාන දෙන්න නම් අපි ඉස්සෙල්ල කරන්න ඕන අපේ නිෂ්පාදනය වැඩි කරන අපේ ව්‍යාපාරිකයන්ට අපි සහන දෙන්න ඕන. එහෙම නැතුව ඒක ගලා යෑමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම ඒ බදු සහන දීලා ඒ බදුසාන ඒ ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන්න කටයුතු කරේ. අපි පෙන්නනවා අපිට මෙච්චර ප්‍රමාණයක් අඩු වුණා. බදු සහන ලබා දීම තුලින් අඩු වුණා. හැබැයි අපි කවදාක්වත් ගන්නේ කෙරුවද ඒ බදු සහන ලබා දීපු එකෙන් අපේ කර්මාන්ත කොච්චර දුරට අපි ඉස්සරහට අරයන්ට සහයෝගයක් ලබා දුන්නද කියන එක. නිසා ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන අපි ඒ හරහා අපේ රටේ දේශීය ආර්ථිකය නංවන්න ඒ ශක්තිය දෙන ව්‍යාපාරිකයන්ට අපි ඒ සහන අපි ලබා දුන්නේ. ඒක ආයෝජනයක්. ඒ නිසා අපි ඉදිරියේදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරනවා ඒ සම්බන්ධව කටයුතු කරන්න මේ සියලු දෙනාගේ සහයෝගය අපිට ලබා දෙයි කියලා. ඒ වගේම බහණ්ඩ මිල සම්බන්ධව විශාල විරෝධයක් ආවා. බහණ්ඩ මිල නැහැ, බහණ්ඩ බඩු නැහැ, බඩු වල බිල අධිකයි කියලා. අපි යම් පහුගිය අවුරුද්ද තුල යම් යම් තීන්දු ගත්තා. ඒ ගත්ත ජනතාව ගැන හිතලා මේ බඩු මිල ඉස්සරහට උඩට ගෙන්න සමාගම් මිල්ලුවත් අපි ඒ සමානගම් වලට කිව්වා මේ අවස්ථාවේදී මේ වැඩි කිරීම කරන්න එපා. ඒ වගේම ඒ ඩොලර් එක තියෙන සම්බන්ධ තිබ ප්‍රශ්නේ අපි පැහැදිලි කරලා කිව්වා ආනයනය වැඩි කරගන්න යන්න එපා කියලා. නමුත් දැන් අපි තේරෙනවා අපිට මේ ආර්ථිකය තුල අපිට දැන් මේ ඒවට සහන දෙන්න ඕන, ජනතාව ගැන හිතන්න ඕන. ඒ නිසා අපි යම් ලිහිල් ප්‍රතිපත්තියකට ඇවිල්ලා දැන් අපේ ආර්ථිකයේ සංවර්ධන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ඒ හරහා අපි ඉදිරි අනාගතයේදී ඒ බහණ්ඩ සඳහා ඒ අඩුපාඩුවක් නැතුව ලබා දෙන්න කටයුතු කරුවා. ඒ නිසා අපි සියලු දෙනාට විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ මේ යළි පීඩනයේ ඉන්න වෙලාවක් ඒ අය මේ තුලදී මේ රට වෙනුවෙන් මේ කරන සේවයට විශේෂ ස්තුතියක් ප්‍රකාශ කරන්න ඕන. ගරු බැසිල් රාජපක්ෂ ඇමැතිතුමත් රාජ්‍යමත් රජයත් මේ ගෙන වැඩ පිළිවෙලට අපේ සහයෝගය ලබා දෙනවායි කියන එක ප්‍රකාශ කරන මේ ස්තුතිවන්ත වෙනවා.
මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய விவாதத்தின் ஆரம்பத்திலே நேற்றைய தினம் தெற்காசிய உதைபந்தாட்ட சாம்பியன்ஷிப் போட்டியிலே சர்வதேச ரீதியாக 107வது இடத்திலே இருக்கின்ற உதைபந்தாட்ட அணியான இந்திய தேசிய அணியை எதிர்த்து இலங்கை தேசிய அணி போட்டியிட்டு அந்த போட்டி சமநிலையிலே முடிவிட்டது. அந்த போட்டியிலே நீண்ட நாட்களுக்கு பிறகு வடக்கிலிருந்து, குறிப்பாக மன்னாரிலிருந்து இரண்டு வீரர்கள் விளையாடி, அதிலே ஒரு வீரரான டக்சன் பியூஸ்லஸ் என்பவர் சிறந்த வீரருக்கான விருதையும் பெற்று இந்த நாட்டுக்கு, எங்களுடைய மன்னார் மாவட்டத்திற்கு, வடமாகாணத்துக்கு பெருமையை தந்ததமைக்காக இந்த நேரத்திலே அவருக்கு என்னுடைய பாராட்டுக்களையும் வாழ்த்துக்களையும் தெரிவித்துக் கொள்வதோடு, அதே அணியில் வடமாகாணத்திலிருந்து, யாழ்ப்பாணத்திலிருந்து யூத் சுதன் அவர்களும், அதேபோல் மன்னாரிலிருந்து எடிசன் பிக்ராடோ என்ற வீரரும் அந்த அணியிலே இணைத்துக் கொள்ளப்பட்டது உண்மையிலே மகிழ்ச்சியானபடியும். அந்த வீரர்களுக்கும் இலங்கை அணிக்கும் மிக பலம்பருந்திய ஒரு அணியோடு போட்டியிட்டு இன்று டெய்லி மிரர் பத்திரிகையானது நட்சத்திர வீரர் என்று டக்சன் பியூஸ்லஸ் அவர்களை பாராட்டுகின்ற அளவுக்கு இலங்கை அணி அவர் இடம்பெற்றிருக்கின்றார். இதேபோல்தான் வடக்கு கிழக்கு மாகாணத்திலே பல துறைகளிலேயும் பல விளையாட்டுகளிலேயும் திறமை வாய்ந்த வீரர்கள் இருந்து கொண்டிருக்கின்றார்கள். இலைமறைகாயாக அவர்களுக்கு போதிய வாய்ப்புகள் வழங்கப்படாமல், போதிய சிறப்பான பயிற்சிகள் இல்லாமை காரணமாக அவர்கள் ஒதுக்கப்படுகின்ற ஒரு நிலைமை காணப்படுகின்றது. இது ஒரு இந்த போட்டியானது இலங்கை அணிக்கு அல்லது இலங்கை அணியை தேர்வு செய்கின்றவர்களுக்கு ஒரு முன்னுதாரணமான ஒரு போட்டியாக, வடக்கு கிழக்கிலிருந்து இப்படியான வீரர்கள் இருக்கிறார்கள், அவர்களை இனம் கண்டு அவர்களுக்கான வாய்ப்புகளை வழங்க வேண்டும் என்ற நிலையை உருவாக்கியிருக்கின்றது. மீண்டும் அவர்களுக்கு நான் இந்த நேரத்திலே பாராட்டுக்களை தெரிவித்துக் கொள்கின்றேன். அதேபோல் இந்த நேரத்திலே இங்கே நிதி நிலைமை சம்பந்தமாக இந்த விவாதத்திலே கடந்த ஆண்டு கல்வி பொதுத்தராத சாதாரண தரம் சித்தி பெறாத இளைஞர்களுக்காக, யுவதிகளுக்காக 100,000 வேலைவாய்ப்பு என்ற ஜனாதிபதியினுடைய திட்டம் மேற்கொள்ளப்பட்டு, ஆனால் இன்று வன்னி மாவட்டத்திலே இந்த திட்டத்தினூடாக 1% ஆட்கள் நியமனங்கள் இந்த வேலைவாய்ப்புக்கு உள்வாங்கப்படவில்லை என்பதை நான் மிகவும் வருத்தத்துடன் தெரிவித்துக் கொள்கின்றேன். உள்வாங்கப்பட்டவரும் கூட அரசியல் ரீதியாக இராணுவ மேம்படுத்தப்பட்ட தேர்வுகளூடாகத்தான் இந்த நேர்முக பரீட்சைகள் நடைபெற்று, அரசியல்வாதிகளினுடைய அழுத்தங்களால் அங்கிருக்கின்ற அதிகாரிகள், குறிப்பாக வன்னி மாவட்டத்திலே மன்னார் வவுனியா முல்லைத்தீவிலே இந்த நியமனங்கள் அரசியல் அழுத்தங்களினால், அரசியல்வாதிகளினால் அல்லது அங்கே இருக்கின்ற அரசாங்கத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற பாராளுமன்ற உறுப்பினர்கள் அவர்கள் கொடுக்கின்ற பெயர்கள் மாத்திரம், அல்லது தேசிய பட்டியல் பாராளுமன்ற உறுப்பினர்கள் கொடுக்கின்ற பெயர்கள் மாத்திரம் அங்கே உள்வாங்கப்பட்ட ஒரு நிலைமை இருக்கின்றது. லஞ்சம் அங்கே கொடுக்கப்பட்டிருக்கின்றது. பல இதுபோன்ற வேலைவாய்ப்பை பெறாதவர்கள் எங்களிடம் முறையிடுகின்றார்கள். அவர்கள் வெளியிலே சொல்வதற்கு தயங்குகின்றார்கள். இந்த வேலையை கூட தாங்கள் இழந்து விடுவோமா அரசியல்வாதிகளால், அல்லது இராணுவத்தினர் இந்த மேற்பார்வையிலே நடைபெற்ற இந்த நேர்முக பரீட்சை காரணமாக தாங்கள் தங்களுடைய இந்த பதவிகளை, சந்தர்ப்பத்தை இழந்துவிடுவோமா என்று எண்ணுவதன் காரணமாக அவர்கள் இதை வெளியிலே சொல்வதற்கு தயங்குகின்றார்கள். இங்கே பண்டோரா பேப்பர்ஸ் அந்த ஆவணங்கள் மூலமாக ஊழல் செய்தவர்களை, அல்லது சட்டத்துக்கு புறம்பான முறையிலே சொத்துக்களை சேர்த்தவர்களை, நிதி கையாடல்களை செய்தவர்களை, வெளிநாடுகளில் சொத்துக்களிலே சேர்த்தவர்களை விசாரணை செய்ய முடியும் என்று சொன்னால், நான் இந்த அரசாங்கத்தை பார்த்து கேட்கின்றேன், இந்த வடக்கு கிழக்கு பிரதேசத்திலே அல்லது ஒட்டுமொத்த நாட்டிலே இதுபோன்ற லஞ்சம் வழங்கி இந்த வேலை வாய்ப்புகள் வழங்கப்பட்டிருந்தால் அவர்களை ஏதேன் இதுபோன்ற ஒரு விசாரணை குழு அமைத்து அவர்களுக்கு நீதி பெற்றுக் கொடுக்க முடியாது என்று நான் கேட்கின்றேன். நிச்சயமாக இதிலே பலர் சம்பந்தப்பட்டிருக்கின்றார்கள். மேன்மதங்கிய ஜனாதிபதி அவர்கள் கூட ஒருவர் லஞ்சம் பெற்று அந்த வேலையை பெறுவாராக இருந்தால் அவருடைய வேலை பறிக்கப்படும் என்று சொல்லியிருந்தார். ஆனால் நடந்ததா? ஜனாதிபதி அவர்கள் இதற்கு என்ன பதில் சொல்கின்றார்? ஆகவே நீங்கள் இந்த அரசாங்கம் உடனடியாக இதற்கு ஒரு ஆணைக்குழுவை அல்லது தற்பொழுது இயங்குகின்ற லஞ்ச ஊழல்களுக்கான குற்றச்சாட்டுகளை விசாரிக்கின்ற ஆணைக்குழுவை நியமித்து இதிலே நடைபெற்ற மோசடிகளை கண்டுபிடித்து அப்படியானவர்களை விலக்கி உண்மையாக தகுதியுள்ளவர்களுக்கு இந்த வேலைகளுக்கு பொருத்தமானவர்களை நியமிக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கின்றேன். பெண்கள் காப்பகங்களிலே இருக்கின்ற யுவதிகள், சிறுவர் இல்லங்களிலே இருக்கின்ற யுவதிகள் பொருத்தமான தகுதியை கொண்டிருக்கின்றார்கள். அவர்கள் அரசாங்க அதிபர்கள் ஊடாக இந்த அரசாங்கத்திற்குள்ளே முறையிட்டிருக்கிறார்கள். அரசாங்க அதிபர்களும் வன்னி மாவட்டத்திலே இருந்து முல்லைத்தீவு மன்னார் வவுனியா அரசாங்க அதிபர்கள் இந்த நியமனங்களை இவர்களுக்கு முன்னுரிமை கொடுத்து வழங்குமாறு கேட்டிருக்கின்றார்கள். ஆனால் அரசாங்கத்திடம் இருந்து எந்த விதமான பதிலும் இல்லை. ஆகவே இந்த விடயத்திலே பொருத்தமான விசாரணை செய்து பொருத்தமானவர்களை நியமிக்க வேண்டும் என்று நான் இந்த நேரத்திலே கேட்டுக்கொண்டு, இன்று இறுதியாக இன்று ஆசிரியர் போராட்டங்கள் நடைபெற்றுக் கொண்டிருக்கின்றன. பாடசாலைகள் மூடப்பட்டிருக்கின்றன. மாணவர்கள் வீடுகளிலே முடங்கிக் கொண்டிருக்கின்றார்கள். அதேபோல் அங்கே ஆசிரியர்கள் வீதிகளிலே போராடி கொண்டிருக்கின்றார்கள். இப்பொழுதும் கூட பாடசாலைகள் திறந்தால் கூட பாடசாலையில் பகுப்பறைகளுக்கு கற்பித்தல் நடவடிக்கைக்கு நாங்கள் செல்ல மாட்டோம் என்று ஆசிரியர்கள் முறையிடுகிறார்கள். ஏற்கனவே கூறிய கயந்திரகுமார் பொன்னம்பலம் அவர்கள் விவரமாக கூறியிருந்தார். ஏன் இந்த அரசாங்கம் ஆசிரியர்கள் அழைத்து ஒரே மேசையிலே இருந்து பேசி இந்த தீர்வை இவர்களுக்கான தீர்வை வழங்க முடியாது? வேறக்குறை இரண்டு வருடங்களாக நடைபெறவில்லை. மாணவர்களுடைய கல்வி நடவடிக்கைகள் செயல்பாடுகள் முற்றாக ஸ்தம்பிதம் அடைந்திருக்கின்றன. இந்த நிலையிலே அரசாங்கம் தீர்க்கமான ஒரு நடவடிக்கை எடுக்க வேண்டும். அதன் ஊடாகத்தான் இந்த மாணவர்களுடைய எதிர்கால சந்ததியினுடைய அந்த அவர்களுடைய கல்வி நிலையை முன்னேற்ற முடியும். அதற்கான நடவடிக்கைகளை அரசாங்கம் உடன் ஆரம்பிக்க வேண்டும். பாடசாலைகள் ஆரம்பிப்பதற்கு முன்பாகவே உடன் ஆரம்பிக்க வேண்டும் என்று கேட்டு நிறைவு
செய்கின்றேன். கௌரவ இந்திக்கு அனுராது அமுத்துவா
கரு மூலாசனே மந்திரித்துமணி அன்றகுமார் திசாநாயக மந்திரித்துமா மைதானே வசரமெத ரட்டே விசாய் விசியக வசரே ஆர்த்திகய சம்பந்தின் பிரகாஷேட்ட பத்கர்லத்தியன தத்துவே அணுவ எத்துமா கல்தபன அவஸ்தாவே என்ன யோஜனா விதி மைதானே எத்துமாவ எத்துமாட்ட அப்படி பெஹதிலியும கியாண்டோனா எத்துமாட்ட திபுன எம் கிசி வகக்கீமா பகுகி ரஜே காலே ஏ ரஜே பத்கராண்ட கலின் திபிச்ச ரஜே தூஷண சஹ வஞ்சாவான் செவீம பிலிபந்தவ இதிரி பத்கரப்பு கேபினெட் யோஜனாவே எத்துமாட்ட வெங்கர்ல தீர திபுன எம் கிசி வகக்கீமா ஏவா ஹோயா பெலீம சந்தா ஹெபை எத்துமா அதட்டாத் ஏ 2015 கலிங் ரஜே கட்டயுத்து வல வஞ்சா விமர்சனம் என தமை கதா கரன் ஹபை அவருது பஹக் திபுனா எதுமல்லட்ட ஏவா சம்பந்தෙන් ஓனதரம் கால விலாவ திபுனா அவசிய கட்டயுத்து கரன் ஏ பரண தட்டியம ஆய கெனல்லா பார்லிமென்ட்வேத் ஏம நத்தம் வெனத் வேதிகாவலத் எதுமல்ல பாவிச்சி கரனோ ஏ கெனா அபி கனகாட்டு வெனோ விசேஷேன் ඒ අපි බය නැතුව කියනවා එතුමාද මේ කල්තබන යෝජනාව ඉදිරිපත් කරන වෙලාවේ අපිට අපේ ආර්ථික දැක්ම පැහැදිලිවම කියන්න පුළුවන්. එදා එතුමල්ලා 2015 බාරගත්තු අපි එතුමත් ඒ ආණ්ඩුවේ හිටියා කිව්වට වැරදි නැහැ. බාරගත්තු රජයට අපි හොඳ ආර්ථිකයක් තියලා තමයි ඒ රජය එතුමන්ට ගන්න පුළුවන් උනේ. ඒ වෙලාවේ ආර්ථික වර්ධන වේගය සියයට හතකට එහා ආර්ථික වර්ධන වේගයක් තිබුණා. හැබැයි ලෝක වෙළඳපොලේ තෙල් මිල බොහොම විශාල විදිහට අඩු අගයක තිබුණේ. ඒ වගේම රටේ කර්මාන්ත විශාල විදිහට ඇති වෙලා තිබුණා. ඒවට විදේශ සංචාරකයෝ ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක් මේ රටට ආවා. ඒ වගේම කෘෂි කර්මාන්තය අතින් ඉහළට ගිහිල්ලා තිබුණා. හැබැයි මේ අනුර කුමාර දිසානායක විපක්ෂයේ මන්ත්‍රීතුමා වගේම එදා හැදිච්ච කණ්ඩායමට උවමනාව තිබුණේ ඒක ඉස්සරහට ගෙනියන එක නෙවෙයි, අර 2015ට කලින් කළා වූ කටයුතු වල ඒගොල්ලෝ ජනතාවට දෙනු බොරුවක් විදිහටම ඒක බොරුවක් නොවේ කියලා ඔප්පු කරන්න උත්සාහ ගැනීමක් කරා. ඒ නිසා ඒක අධිකරණේනුත් නීතියනුත් ඒ වගේම නීතිය සම්බන්ධයෙන් ආයතනවලිනුත් සියලු දේවල් මේවා පලි ගැනීම කේන්ද්‍ර කරගෙන ගොතපු දේවල් කියන එක අනාවරණය වෙද්දී අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාලාට සිද්ධ වුණා එතනින් අයින් වෙන්න. හැබැයි එතනින් අයින් වුණාට රජයට යන්න සිද්ධ වුණේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච ඉලක්කය මොකද්ද? පලි ගැනීම ඉලක්කයට විතරයි. ඒගොල්ලන්ට සංවර්ධන ඉලක්කයක් තිබුණේ නැහැ. අද රටේ 2019න් පස්සේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ආණ්ඩුවටත් තියෙනවා වැඩපිළිවෙලක්. සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල, රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච වැඩපිළිවෙල මේ මහ පොළවේ ඇතිකරන එක තමයි ඒකේ පළවෙනි යුතුයකම. ඒ නිසා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, ඒකට අවශ්‍ය කරන සියලු පියවර අපි අරගෙන තියෙනවා. හැබැයි අපි හිතුවේ නැහැ ලෝක වසංගතයක් මේ විදියට සිද්ධ වෙයි කියලා. සංචාරකයෝ එන එක බිඳුවේ අගයට වැටෙයි කියලා. ඒ වගේම අපේ කර්මාන්ත ශාලා එහෙම නැත්නම් ඉදිකිරීම එහෙම නැත්නම් වෙනත් කටයුතු මේ විදියට අඩාවල වෙයි කියලා. ඒ වගේම රාජ්‍ය සේවකයින් සහ රාජ්‍ය ආයතන පවත්වාගෙන යෑමේ ගැටලු මේ විදියට ඇති වෙයි කියලා. හැබැයි මොන දේ ඇති වුණත් අපි ඉලක්කේ කරා ඒ අපේ වැඩසටහන ගෙනියනවා. ඒ වැඩසටහන තුල අපි නිවාස අමාත්‍යාංශයේ විදියට, ඉදිකිරීම අමාත්‍යාංශයේ විදියට අද ඉහළ ප්‍රගතියක් අරගෙන තියෙනවා. අපි කුඩා මිනිහට ගේ හදලා දෙන එක, අර අවතැන් වෙච්ච මිනිස්සයාට නිවස දෙන එක අපි උතුරේවත් දකුණේවත් එහෙම නැත්තම් රටේ කිසිම තැනක නවත්තලා නැහැ. ඒක එදා අවුරුදු 5කට ඔයගොල්ලන්ට කරගන්න බැරුව ගිය කොටස අපි ඒක අවුරුද්දක් ඇතුළත කරලා ජනතාවට ලබා දීලා තියෙනවා. ඒ වගේම මාර්ග මහමාර්ග ඇතිවීම, ඒ වගේම රටේ දැවැන්ත ව්‍යාපෘති, අද සිමෙන්ති හිගයක් ගැන කතා කරනවා, සිමෙන්ති යකඩ මේ වගේ දේවල් වලට ලොකු ඉල්ලුමක් අද ඇවිල්ලා තියෙනවා. ඉදිකිරීම් ශේෂයේ සීඩෙන් ඉහළට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපි පිළිගන්න ඕන දෙයක්, මේ රටේ ඩොලර් උත්පාදනය අඩු වෙලා තියෙනවා, විදේශ විනිමය උත්පාදනය අඩු වෙලා තියෙනවා. ඉතින් මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි, කෙටි කාලයක් වුණත් මම පැහැදිලිවම මේ අවස්ථාවේදී කියන කාරණාව තමයි මේ වලින් දේශපාලන වාසි ගන්න කටයුතු කරන්න එපා. අද පාස්කු කොමිසම පෙන්නලා දේශපාලන වාසි ගන්න කටයුතු කරනවා. අද ඒ වගේම ගුරු දෙමව්පියන්ව පෙන්නලා අද දේශපාලන කටයුතු වලට යොදා ගන්න කටයුතු කරනවා. ඒ නිසා දැන් හෙට අනිද්දා පාසල් 200ට අඩු දරුවන්ට විවෘත කරන එකට අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කිසිම කෙනෙකුගේ කට ඇරෙන්නේ නැහැ. ගුරුවරුන්ට ඇවිල්ලා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න කියලා කියන්නේ මූලාසනයේ කටයුතු කරන ඔබතුමාලා වුණත් ආදර්ශමත් වෙන්න ඕන මං හිතන්නේ. මේ පාසල් විවෘත කර ගැනීම හරහා මේ ළමා මනස තුල තියෙන මේ විකෘතිභාවය, එහෙමත් නැත්නම් දරුවන්ගේ අර ගෙදරට කොටු වෙලා ඉන්නකම පාසලට ගෙනහිලා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන වැඩපිළිවෙලට මූලිකත්ව දෙන නිසා අපි වගකීමෙන් කියනවා, අපි රජයේ විදියට හොඳ ආර්ථික දැක්මක් ඇතුව මුදල් අමාත්‍යවරයා 22 පෙන්වන අයවැය තුල විශාල ජයග්‍රහණ ගමට ලැබෙන විදිය වැඩ කටයුත්තක් කරනවා කියලා කියමින් මං හිතන්නේ අවස්ථාව ලබා දුන්නාට ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.